රූප රූප කර්මස්ථාන ගැනනේ අපි කීකී හිතේ. එතකොට රූප හට ගන්න ආකාර හතරක් අභිධර්මයේ තියෙනවා. පဋාණි තියෙනවා. ඒවට සමුට්ඨාන කියලා දාලා තියෙනවා. සමුට්ඨාන කියන වචනේ යමක් සමග උට්ටාන වෙනවා. යමක් සමග නැගී හිටිනවා කියන එක. චිත්ත සමුට්ඨාන කිව්වොත් සිත සමග නැගී හිටිනවා. කර්ම සමුට්ඨාන කිව්වොත් කර්මය සමග. උත් සමුට්ඨාන කිව්වොත් ඍතුවත් සමග. ආහාර සමුට්ඨාන කිව්වොත් ආහාරයත් සමග නැගී සිටිනවා. ඒකෙදි දැන් උත් සමුට්ඨාන රූපයක් ගත්තොත් දැන් අර හාල් රත් කරනකොට බත බවට පත් වෙනවා. එතකොට රස්නේ හින්දා තමයි ඒ බත කියන රූපේ සකස් වුනේ. හාල් රත් වෙද්දි බත කියන රූපේ සකස් වුණා. එතකොට අපිට බත කියන එක ගන්න පුළුවන් මොකද්ද? උත් සමුට්ඨාන රූපයක්. එහෙම නැත්නම් ඔය වලාකුළු හැදෙනවා. උත් සමුට්ඨාන රූපයක්. වාෂ්ප වෙලා උත් සමුට්ඨාන. කර්ම සමුට්ඨාන කියලා තියෙනවා. ඒ අපේ හෘද වස්තු රූපේ කියලා එහෙම කියන්නේ. මේ ඒවා කර්මයේ ශක්තිය එක හටගන්නේ. හේතු වෙලා හටගන්නේ. චිත්ත සමුට්ඨාන කියනවා සිත ඇති විට පැන නගිනවා. දැන් මේ සද්දේ චිත්ත සමුට්ඨාන සිත ඇති විට හටගන්නවා. ඒතර ඉරියව් පතපත ඒ ඉරියව් චේතනාවත් එක්ක සිතත් එක්ක හටගන්නේ. චිත්ත අස්සස් ප්‍රස්සස් චිත්ත සමුට්ඨාන කියලා කියනවා. සිත හටගනිද්දී හටගන්නවා. ඒතර ඒ වගේ මේ මිනිහෙක්ට තරහ යනකොට එංග කළු වෙන්නේ. අන චිත්ත සමුට්ඨාන සිත හට ගනිද්දි හටගත්තේ. බය වුණාම හදවත හයියෙන් ගහෙන් චිත්ත සමුට්ඨාන. ආහා. ඒතර අම්මා කෙනෙක් ලෑ අපිටම තමන්ගේ පොඩි ළමයෙක් ඉන්නේ කිරි බොන. ඒතර අම්මට ඒ පොඩි ළමයා කෙරේ ආදරයක් ඇති වෙනකොට කිරි උරනවා. චිත්ත සමුට්ඨාන. ඒ කියන්නේ ඇඟේ කිරි හැදෙනවා එතකොට. චිත්ත සමුට්ඨාන. මේ ඒ වගේ ඒවට කියනවා සිතත් සමග නැගී සිටින රූප කියලා. ආහාර සමුට්ඨාන කියලා කියන්නේ ආහාරයත් එක්ක නැගී සිටින රූප. අපි කෑමක් ගත්තට පස්සේ ඇඟේ බලයක් දැනෙනවා. එහෙම නැත්නම් කර්මන්නේ ගතියක් දැනෙනවා. ඇඟේ මෘතු ගතියක් දැනෙනවා. ඒවා ආහාර සමුට්ඨාන රූප. යම්කිසි ආහාරයක් ගත්තට පස්සේ ඇඟේ කැළැල් මතු වෙනවා. එහෙම වෙනවා සමහරවිට.
ඇලර්ජික් කියලා
කියන්නේ ඇලර්ජික් හැදෙනවා. මේ අන්න එහෙම වෙනවා. ආහාරයෙන් එක්කනේ එක හටගත්තේ. ඒකත් එක්ක නැගී සිටියේ. ඒකෙන් අදහස් කරන්නේ ඔය මේ ඒක නිසාම හටගත්ත කියලා. වෙනත් පරිසරයක් එක්ක හැබැයි ආහාරයත් එක්ක තමයි උට්ටානේ උනේ ඒ රූපේ. මතුවලා ආවේ. දැන් චිත්ත සමුට්ඨාන රූපයක් හටගන්න අලුත් ඉරියව්වක් පෙන්වන්න ඉස්සෙල්ලා එතන තිබ්බනේ ශරීරයක්. ශරීරයක් නොතිබ්බ තැනක සිතෙන් විතරක් තිබ්බනම් සිතෙන් විතරක් රූපයක් හටගනී විරෙව්වා. ශරීරයක් එතන පරිසරයේ තිබ්බා. ඒකයි සිතයි ඔන්න ඔක්කොම එකට යද්දී ඔන්න ආයි ඉරියව්ව කියන චිත්ත සමුට්ඨාන ඒක ඇති වුණා. අර චිත්ත කිරිය වාය ධාතු කියලා එහෙම කියන්නේ. ඔව් එතකොට එතන ඒක අදහස් කරන්නේ නැහැ ඒකෙන්ම හටගත්තයි කියලා. ඒ වුණාට ඒකත් එක්ක තමයි අරක මේ නොතිබිලා ඕ නොතිබිලා මතුවලා ආවි එතනින් චිත්ත සමුට්ඨාන. එතකොට හාල් වගේ එකක් රත් කරනකොට ඒක උත් සමුට්ඨාන. විභංග ප්‍රකරණේ තියෙන ඔය ඇස වුණ ඇස් කන්නාසාදී ඉන්ද්‍රිය පහ ඒවැ මුල් අවස්ථාවට ඇවිල්ලා චිත්ත සමුට්ඨාන කියලා. කර්මජ රූප කියලා. කර්මජ කියුවට විභංග ප්‍රකරණේ තියෙනවා ඒව චිත්ත සමුට්ඨාන කියලා. කියන්නේ මුලින්ම පහළ වෙද්දී මුලින්ම පහළ වෙන අවස්ථාවේදී සිත එක තමයි පැන්නගේ.
ඒ කියන්නේ නාම රූපය එකටම
සම්බන්ධයක් තියෙනවා ඒකේ. කර්මයක් සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඔය ඇස කන ආදී ඉන්ද්‍රිය මේ චිත්ත සමුට්ඨාන කියලා දක්වලා තියෙනවා. ඉන්ද්‍රිය කියන්නේ ඉන්ද්‍රිය මුල් අවස්ථාව. ඒකට කියනවා චක්කු චක්කායතනස් උපචයෝ කියලා. සෝතායතනස් උපචයෝ කියලා. ඒ උපචය අවස්ථාව චිත්ත සමුට්ඨාන කියනවා. දැන් හිතන්නකෝ
නෑ
නෑ ප්‍රතිසන්දේදිත් වෙන්න පුළුවන් අර උපපාතික සත්‍යයන්ගේ කාමාවචර දෙවියන්ගේ ගර්භාෂයේ එන අයගේ අපිරිපූර්ණව ආයතන පහළ වෙන මුල් අවස්ථාවේ පස්සේ ටික ටික ආයතන පහළ වෙන්නේ පහළ වෙන්නේ පස්සේ අර චක්කු දසක පහළ වෙනවානේ ඒ ඒව චිත්ත සමුට්ඨාන කියලා තියෙනවා සමුට්ඨාන කියන්නේ මෙහෙමයි
ඒ කියන්නේ අර අර නාමයේ හේතු කොටගෙන පහළ වෙච්ච
ඉන්නද ඔය දැන් මෙහෙම හිතා ගන්නකෝ දැන් ඊට පස්සේ වෙන ප්‍රතිසන්දීන් පස්සේ විඥාන પરම්පරාව ඇති වෙනවානේ પરම්පරාව ඇති නොවනනම් මොකද වෙන්නේ චක් ආයතනයේ උපචයක් වෙයිද
ඔව් නැත්තම්
බලනවා නේද ඔව් ඒ එතන දැන් මේ ඇස කියන එක හරිය දැන් දැන් ටික ටික අපේ රූපේ සැකස්ම දැන් කලලේ සකස් වෙනකොට හැම තැනම ඇහක් එන්න පරිසරයක් එන්නේ නැහැ නේ යම් යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ සකස් වෙනවා එතන ඇහක් හැදෙන්න පුළුවන් ආකාරයට අන්න එහෙම ඇහි මුල් ආකාරයේ ඒ ඒ තැන් වල ඇහ පිහිටන්න පුළුවන් ආකාරය සකස් වෙන්න විඥානයේ ප්‍රයත්න ඕනි ඒක කොහොම හරි අපිට
බලපාන.
ඔව් දැන් දැන් කොහොමද පේනවන්නේ සිතක් හටගත්තේ නැත්නම් එක වෙලාවක ඉඳලා ඊට පස්සේ ඉඳලා එතන ආයි ඇහැ හට නොගෙන තිබ්බනම් අපි තුන් සතියක විතර කලලයක් කියලා. සති දෙක හරි කලලයක් ඇහැ හට ගනීද? හට ගන්න නැහැ ඒක කලලෙ එන්නේ නැ දුර්වලලා මැරිලා යනවා. ඔව්. ඒතර ඒ වගේ
සම්මුතාවේ
තියෙන නිසා තමයි එක්ක පහළ වෙලා හැබැයි ඊට පස්සේ પરම්පරාව දිගට යනවා සිතිය මේ උපකාරය නැතුව ඊට පස්සේ ඒව සමාහට උපස්තම්බණය කරනවා ආහාරය. ආහාර වලින් ඍතුෙන් උපස්තම්බණය වෙලා අර ලේ වලින් ඊට පස්සේ එනවනේ ගොඩක් සහයෝගයක්. ඒක හරියට මෙහෙමයි දැන් හිතන්නකෝ අපි දැන් ගෙදර පොඩි ළමයෙක්ට මොකක් හරි කිව්වට උන් වැඩේ කරන්නේ. අපි එකතු වෙලා පුතාලත් මෙහෙම කරමු කියලා අපි පොඩ්ඩක් වැඩේ පටන් අරගෙන අපි යනවා. පටන් ගන්නකම් අපි එතන පටන් ගන්න ඕනි මැනේජර් පටන් ගන්න aran දෙනවා ඊට පස්සේ කට්ටිය වැඩේ කරගෙන යනවා වැඩේ මේ එතන කළා පෙන්වුවට පස්සේ ඒ වගේ තමයි සිත එක තැනකදී සිතත් එක්කම උත්සාහණය වෙලා පස්සේ සිත ඕනේ නැහැ ආහාර ප්‍රත්‍යයෙන් අර උතු ප්‍රත්‍යයෙන් ඒක දුවන අන්න ඒ වගේ මේ ඇස්සේ ඒ පංච ඉන්ද්‍රයන් වල උපචය අවස්ථාව චිත්ත සමුට්ඨාන රූපයක් කියලා කියනවා එක බිම්බංග ප්‍රකරණෙදී ඒ වගේම ඔය විඥාන සමහරලාට ප්‍රත්‍ය වෙනව අර පච්චද්ධාත ප්‍රත්‍ය රූපයන්ට ඒක එතකොට සමුට්ඨාන අර්ථයෙන් ඉන්නේ විඥානේ පසුව පහළ වෙලා පෙර පහළ වූ රූපයට ප්‍රත්‍ය වෙනවා ඒක පච්චද්ධාත ප්‍රත්‍ය ඒක සමුට්ඨාන නෙමෙයි අතන කියන්නේ වෙන අර්ථයක් ඉතින් ඔය සමුට්ඨාන කියන එක පဋාණි තියෙනවනේ අටවාවලාප එකක් නෙමෙයි පဋාණි තියෙනවා දෙයකින් අදහස් කළේ අර සරල අර්ථයේ මොකද ඒක හේතුඵල ධම කුළු ගන්නන වචනයක් උක මේ ඍතුයෙන් මේක හටගත්තේ නැත්තම් දැන් මේ කළු ගලක් ගත්තොත් හැමදාම ඔහොම තිබ්බද එහෙම එනවනේ ප්ලාස්ටික් ගන්න රබර් බඩුවක් ගන්න ඒ රබර් උණු කරලා එක රත් කරලා තමයි ඒ රබර් මකණි හැදුවේ ඒතර මකණි අපිට කියන්න පුළුවන් උතු සමුට්ටාන රූපයක් දැන් ඒතර තියෙන රූප සමූහයක් හරි රූපයක් හරි කියන්න පුළුවන් එතන විශේෂයෙන් අදහස් කරන්නේ අර මුල් අවස්ථාවේ එතනට සැකසුණු එක. දැන් තව එකක් බලමු අපි මේ සද්දේ අපි කියනවා බාහිර සද්ද නෙමෙයි මේ කටෙන් පිටවෙන එක මොන සමුට්ටානද? චිත්ත සමුට්ටාන කියලා කියනවනේ. හැබැයි දැන් මේ සද්දේ ඔයාට එහෙන අවස්ථාවේ. හරි? දැන් මුලින් මම කියන මොහොතෙම දැහෙන්නේ පොඩ්ඩකට පස්සේනේ. ඔව්. ඒ වුණාට අපි කියන්නේ නැද්ද මේ සද්ද චිත්ත සමුට්ටානේ කියලා කියන්නේ නැද්ද?
කියන්නේ.
ඒ වුණාට ඇත්තටම මේ සද්දේ සිතින් මේ සද්දේ උපෙද්දෙව්වේ එක අවස්ථාවක. හැබැයි ඒක પરම්පරාව දිගට ගියාට අපි අර අපිට ඇහෙන තත්ත්වෙ ඇහෙන හරේදී රූපෙටත් අපි කියනවා මේ සද්ද චිත්ත සමුට්ටානයි කියලා. දැන් අපිට ඇහෙන්නේ කොහොම පරක්කු වෙලානේ. එතන අපි ඒ වුණාට ඒකට කියනවනේ සද්ද චිත්ත සමු. ඒකෙන් අදහස් කරන්නේ ඒ වෙලාවේ සිත ඒකට ප්‍රත්‍ය වෙනවා කියන එක අදහස් කරන්නේ නෑ. හට ගන්න වෙලාවේදී සිතත් එක්ක නැගිලා ආව දැන් પરම්පරාව යනවා. අර අපි අර වෙන වැඩක් පටන් අරගෙන අපි එතන වැඩේ පොඩ්ඩක් අත ගහලා දීලා අයින් වුණා වගේ තමයි. ඒගොල්ලෝ කරගෙන යනවා දැන්. කර්ම සමුට්ටානත් එහෙම තමයි. දැන් කර්මයෙන් ගත්තොත් මේ කර්ම ශක්තිය හේතු වෙලා මේ ඇඟේ පිහිටන ආකාරයේ මේ හනු පිහිටන ආකාරයේ ඇස් පිහිටන ආකාරයේ මේකේ සැකස්මක් වෙනවනේ අර නිකන් මූලික සැකස්ම එයාගේ ඊට පස්සේ ඒ සැකස්ම හැදෙනවා කර්ම ශක්තියෙන් හැබැයි ඒක ඊට පස්සේ ලොකු වෙලා යාගේ ශරීරේ පවතින්නේ ඒ කර්ම ශක්තියම නෙමෙයි. ඊට පස්සේ ආහාරය. ඒකට කියනවා කර්ම සමුට්ටාන ආහාර පච්චය කියලා. එතකොට මේ හැබැයි අර එයාගේ මුලින් හැදෙන සැකස්ම තියෙන මේ විදියට හණු මේ විදියට අස්ති ඒවා ඒව ඒක ගොඩාක් බලපානවනේ. ඒක මත තමයි අනික් රූප එයා ඒක ස්තරක් ස්ථාවර වෙන්නේ. එතකොට අර එයාගේ බාහිරට පේන පෙනුමට එයාගේ උපදි ශක්තිය කියන එකට අර මුල් කාලේ අර හැම හැදුණු හින්දා තමයි පස්සේ කාලෙත් අර විදිහට රූපයක් බාහිරට ලස්සන හොකත රූපයක් පේන්නේ. හැබැයි දැන් රූපේ ගොඩක් කර්ම ශක්තිය නෙමෙයි එතන තියෙන්නේ. ආහාරයෙන් දැන් දුවන්නේ. තේරුණාද? කර්මයේ ඒක මුල් අවස්ථාවේ හැදුවේ කර්මය. ඒ ආකාරයේ වෙනස්කම් ඇතිකලි අස්තිවල අත්වල දිග්ග කොට බව මුහුණේ සමමිතික බව සම්මිතික බවනේ ගොඩක් ලස්සනට හේතු වෙන්නේ. ඒව ඇතිකලි කර්මයෙන්. ඒතර ඒක හට ගන්නවන්න උදව් කළා පස්සේ ගොඩක් ඇදගෙන යන්නේ ආහාරයෙන්. එකෙනි කියන්නේ රූපං රූපේට කියන්නේ මොකද ආහාර සම්මුදය රූප සම්මුදය ආහාරය තමයි ගොඩක් චිත්ත සමුට්ඨාන රූපේට කිව්ව කතාවම තමයි. එතකොට ෘතු සමුට්ඨාන රූපේ කියලා කියන්නේ අර වගේ බත. දැන් අපි ආයේ බත හැදුනට පස්සේ ওই ආයි මේක මේ දැන් මේකට උතු හේතු වෙනවා කියලා හිතන්න යන්නේ නැහැ. දැන් බතේ තියෙන එතන දැන් තියෙන ඕන්න එතන ආපෝ ධාතුව ඒ බතේ තියෙනවනේ බත්වල බන්ධනයක් බතේ තියෙන රසණයක්. එතකොට ඒ ආපෝ ධාතුව රස්නෙට ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ රස්නෙින්ද එතන පිම්බිච්ච ස්වභාවය ඇති වෙනවා. ආයි සිසිල් වුණොත් මොකද වෙන්නේ? අර පිම්බිච්ච බත්තේ ආයි ටික හැකිලෙනවා. එතකොට රස්නෙ මට්ටමට පිම්බිලා තියෙනවා. එතකොට බන්ධනීය මට්ටමට බත්තේ එකට කැටි ගහලා තියෙනවා. තේරෙනවනේ? එතකොට එතන තියෙන අඤ්ඤමඤ්ඤ සහජාත නිස්රේ ප්‍රත්‍ය ඒ වගේ අවිගත අත්ති ප්‍රත්‍ය ටික තියෙනවා. ඊපස් උපාදාය රූපයන්ටත් ප්‍රත්‍යක් තියෙනවා. දැන් බත්තේ පැහැක් තියෙනවා. ගඳක් තියෙනවා. දැන් හාල් වල ගඳ නෙමෙයි බතේ ගඳ. දැන් ඒක හොඳ සුවඳක් තියෙනවා. ඒතර දැන් එතනදි ගන්නේ අපි අර එකිනෙක වෙනස්කම් කළා අපිට අනිත්‍ය ස්වභාවය දැන් කුළු ගන්න පුළුවන්. බන්ධනය වෙනස් කළොත් තද ගතිය වෙනස් වෙනවා. තදයට බන්ධනය ඇති වුණොත් මොකද වෙන්නේ? තද ගතිය වැඩි වෙනවද අඩු වෙනවද? තද ගතිය වැඩි වෙනවද අඩු වෙනවද බතක
වැඩි වෙනවා
වැඩි
තද ගතිය වැඩි
වෙනවද ඔව්
බන්ධනේ
නෑ බන්ධනේ වැඩි වුණොත් බත් ඇටේ තද ගතිය වැඩි වෙනවද අඩු වෙනවද
අඩු වෙනවා
කොහොමද අඩු වෙනවා හරි වැඩි වෙනවා හරි කියන්නේ
අයි බන්ධනේ ගොයන්න බෑ සාමාන්‍යයෙන්
නෑ අපිට දැන් බත් ඇටේ හාල් ඇටේද බන්ධනිය වැඩි බත් ඇටේද බන්ධනිය වැඩි
හාල් ඇට
ඔව් වැඩියෙන් තද මොකද්ද
හාල් ඇට
ආ ඉතින් බන්ධනිය වැඩි වෙනකොට
තන්තගති
වැඩි වෙනවා බන්ධනිය අඩු නම් මිලෙක් දැන් වාති බැඳී මාඩුයි ඒක තද නැත්තටම නෑ වගේ ඈ එතකොට බත් ඒක අපි ගන්නේ ඒ ද්‍රව්‍ය ඒක සලකලා ගන්නෙ. අපි දැන් මෙහෙම අපි බන්ධන තියනවා ඒවෑන් මේක වස්තු හැදිලා කියලා අපි ගන්නෙ නෑ.
නෑ. එතකොට ගහ මොන සමුට්ටානද? සමුට්ටානයි.
ඔය ගහ ඊතු සමුට්ටාන.
එතකොට ගහ ඊතු සමුට්ටානෝනේ.
අ නෑ. මේ ඒ කියන්නේ ඒක ඕන රූපයක් ගත්තොත් ඒක ඍතු සමුට්ටාන රූපයක් කියලා ගන්න. දැන් ගහ කියලා ගත්තාම මෙතන දැන් විවිධාකාරී රූප ගොඩක් තියෙනවානේ. කොළ තියෙනවා, කඳේ තියෙනවනේ එක ස්වභාවයක්. එතකොට කොළ තියෙනවා. කොළේ එක ස්වභාවයක්. ඊට පස්සේ මේ ගහේ ඇතුලේ වතුර තියෙනවා. හරි? එතකොට ඒකේ අපි රූපයක් විග්‍රහ කරනකොට ඒ කෙලවරටම ගිහින් විග්‍රහ කරනවනේ. ඒකේ අර විවිධත්වය ගන්නိපේ. දැන් කොළේක තියෙන පටවි ගතිය නෙමෙයි කඳේ තියෙන. කඳේ පටවිය වැඩි. එතකොට අන්න එතනදී හොත කාරණයක් ඉස්මතු වෙනවා. අපි මේ පටවි අරවැම් මේවැම් ගහ හැදිලා කියලා නෙමෙයි ගන්නෙ. ඒක අනිත් පැත්තට ගන්නෙ. කියන්නේ යම් යම් ද්‍රව්‍යයක් අපිට අරමුණු වෙනවද? ඒකෙම තමයි පටවි ධාතුව ගැන අපි හිතාගන්නේ. දැන් බත් ඇටේ ගන්න. බත් ඇටේ මෙලෙග් ගතිය තමයි අපි කියන්නේ පටවි කියලා. එතකොට හාල් ඇටේ තියෙන තද ගතිය තමයි ඒත් පටවි කියලා කියන්නේ. ඒ පටවි දෙක සමානද?
නෑ
නෑ නේ. එහෙම නැතු අපි මෙහෙම කියන්නේ අනිත් පැත්තට පටවි කියලා අංශුවක් තියෙනවා. ඒ අංශු වලින් බත්තටේ හැදිලා තියෙනවා අංශු ගොඩකින්. තව ඒ වගේ අංශු ගොඩාක් එකතු වුණාම ඒක ටිකක් හාල් ඇටේ වෙලා කියලා. අංශු එකයි ඒක අඩු වැඩි හින්දා අපි කියනවා නෙමෙයි. අර අපිට ප්‍රත්‍යක්ෂ දෙයින් මේ ස්වභාවය තීරණය කරනවා. ඒක වෙනසක් තියෙනවා තේරුණාද? මම වෙන උදාහරණයක් ගන්න අපි ඔන්න උළු අපෙන් අහනවා උළු කියන්නේ මොකක්ද කියලා. අපි එතකොට කියනවා වහලයක් සෙවිලි කරන්න ගන්න දෙයක් කියලා. අපෙන් අහනවා වහලේ කියන්නේ මොකක්ද කියලා. අපි කියනවා උළුයිලි මේ සැකසුහාම තමයි වහලේ කියන්නේ. එතකොට වහලේ කියන්නේ ලොකු දෙයනේ. ලොකු දෙය අපි මොකක්ද ඇහුවහම අපි කියනවා උළුයිලි සැකසුහම වහලේ කියලා. එතස අපෙන් අහුවොත් උළු කියන්නේ මොකක්ද කියලා අපි අර්ථ දක්වන්නේ කොහොමද? වහලයක් සෙවිලි කරන්න ගන්න දෙයක්. දැන් අපි එහෙම නැතුව අපි කියන්නේ නැහැනේ උළු කියන්නේ මැටි අංශු ගොඩක් කියලා. ඒකට වඩා අර අර්ථ දක්වන විදියනේ. හරි.
නේ?
ඒ වගේ යම් අපිට අරමුණු වෙන වස්තුවක තදගතිය කියලා අපි ගන්නෙ වෙන අංශු වලින් ආපු තදගතිය නිසා හැදුණු තදගතියක් නෙමෙයි. ඒ අංශ වස්තුවේ අපිට දැනෙන තදගතියෙන් අපි ඒ එහෙමයි අපි ඒක නිර්වචනය කරන්නේ. මං කියන එකේ වෙනස තේරෙනවද? අරක ගන්නෙ අංශු වලින් අංශු වල නිසා ලොකු එක හැදුණා. එහෙම නෙමෙයි. අපි ලොකු එකෙන් පොඩි එකට යනවා මිසක් අපි කවදාවත් ඔය අංශු දැකලා නෙමෙයි ඉන්නේ අංශු ගැන කිව්වේ. අපි අපිට ප්‍රත්‍යක්ෂ වෙච්ච වස්තු වලින් තමයි මේ පටවි ස්වභාවය ගැන අපි කතා කළේ හැමදාම. ඒකනේ අපිට ඉන්ද්‍රිය ගෝචර වෙන විදිය. එතකොට අපි අපේ මස කියලා ගන්නවා නම් අපි පටවියක් ගැන මසේ හිතන්නේ අපිට දැනුණු දෙයින් තමයි ඒකේ පොඩි දැනක වුණත් පටවිය ගැන අපි හිතාගන්නේ. ඒක ප්‍රායෝගිකයි. අර කැවිලා අපි මනං කල්පිතයි. අර කැවිලා පටවි කියලා හැම එක જાති අංශු තියෙනවා. ඒවෙන් අරක හැදුන කියලා හිතාගන්න. දැන් තේරෙනවා කියන එක නේද? අරක අපි එහෙම හිතන්නේ නැහැ. අපි අරක ගත්තාම ඕන වෙලාවක පටවිය මේ එක තැනක පටවියට වෙන තැනක පටවිය සමාන නැහැ. නැහැ. ඒක ඒ එකේ පටවි ස්වභාවය වෙනස්. එතන වෙනස්. එතන බන්ධනේ වෙනස්. එහෙමයි ගන්න.
හරියම
ගත්තාම ඒක මේ මන කල්පිතයි. මෙහෙම අංශු තියෙනවා. ඒ අංශු වල සංයෝගයෙන් අඩු වැඩි වුණාම තද වෙලා මේවා වෙලා ඒක තමයි ඔය රසායන විද්‍යාවේ තියෙන. රසායන විද්‍යාවේ පරමාණු කියලා තියෙනවා. ප්‍රෝටෝන නියුට්‍රෝන කියලා තියෙනවා. ඕවා එකිනෙක අණු සකස් වෙලා ඒවෙන් එක එක මේ වස්තු නිර්මාණය වෙලා. එතකොට බුද්ධ ආගමේ එහෙම නෙමෙයි කියන්නේ. දැන් අර විදිහට සුද්දස්තක ඉගෙන ගන්නවට වඩා ඒ රසායන විද්‍යාවේ ඒ ක්‍රමේ සාර්ථකයි. ඒවේ අන්තිමට ඒවෙන් රසායනික සංයෝගات හදලා මේ කොච්චර දේවල් හදනවද? අර කැවිලා අර එහෙම සුද්දස්ත කැවිලා එහෙම කියන එක හරි ප්‍රාථමික දෙයක්. ඒ එහෙම ඉගෙන ගන්නවා නම් රසායන විද්‍යාව ඉගෙන ගන්න ඕනේ. තේන්න? මේ අර බුද්ධ ආගමේ කියන්නේ ඒක නෙමෙයි මේ ඉන්ද්‍රියට ගෝචර වෙන රූපේ මේ අර්ථ විග්‍රහ කරන්නේ. දැන් ආපෝ ධාතුව හඳුන්වනවා මෙහෙම. ආපෝ ධාතුව තියෙන තැන විස්තර කරලා තියෙන තැන ධර්ම සංග්‍රහණි ප්‍රකරණේ යං ආපෝ ගතං කියලා යම් ආපයක් වේද ආ දියර ගතියට ගිය දෙයක් වේද බන්ධනත්තන් රූපස්ස කියනවා රූපයගේ බන්ධනයක් වේද කියනවා. ඕක මේ අපි ඔළුවට දාන එකත් එක්කනේ බලන්නේ රූපයගේ බන්ධනයක් වේද කියපුවම මොකද්ද හිතෙන්නේ සමහර අයට සුද්දස්තකයක තියෙන බන්ධන ගතිය. දැන් මේ ඕක හිතාගන්න ඕනේ එහෙම නෙමෙයි. මේ ශරීරය කියන්නේ රූපය කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ගොඩක් වෙලාවට මේ ශරීරයගේ යම් බන්ධනයක් වේද ඒක ඒ වචනේ මේ විදිහට හිතා ගත්තනම් පුදුම විදිහට මේ ප්‍රායෝගිකව භාවනාවට ගන්න පුළුවන්. අරකට අනුවක් දාගත්ත ගමන් විනාසයි. මේ අතන කියන්නේ යම් රූපස්ස බන්ධනත්තම් බන්ධනත්තම් රූපස්ස. ඒ කියන්නේ රූපයගේ යම් බැඳීමක් වේද? සාමාන්‍ය මේ රූපය කියලා විවහාර කරන්නේ මේ මුළු ශරීරයට. වාය ධාතුවට එහෙම කියන්නේ යම් මේ රූපයගේ නෑ. ඒකේ අර්ථකථනය කරන්න හරි මතකද? යං වායෝ වායෝගතං තම්බිතත්තන් රූපස්ස කියලා වගේ තියෙනවද මන්ද? රූපයාගේ පිම්බුණු ගතියක් කිය. මේ මුළු ශරීරයම කෙලින්ම මේකෙන් අරමුණු කරතේ කිය වාක්‍යෙම. දැන් ඔය කළු ගලක් ඈත අවකාශෙ තිබ්බොත් මේ කොහෙවත් පෘථුවිය නැති තැනක කළු ගල එහෙමම තියෙන්නේ නැද්ද? කළු ගල නිකන් විසිරලා ඇයිද?
නෑ.
නෑ කළු ගල අර උල්කාපාතේ වගේ තියේ. එතකොට දැන් ඕකට උතු වලින් කවුද සහයෝගය
දෙන්නේ?
නෑ. නෑ. ඒක ඒලාවේ හැදුනේ මොන හරි එතකොට උත්තු සමුට්ටාන. දැන් ඒක පවතින්නේ කොහොමද? කළු ගල. ඒකේ කිනකී රූප අතර අඤ්ඤමඤ්ඤ සම්බන්ධේ. තේරුණාද? ඒක සරල අර්ථය ගන්න ඕනේ. එතකොට අපිට ඒ වෙලාවේ මන්ට තව මෙනෙහි කරගත්තේ ඒකේ. ඒක හැබැයි පොඩි පොඩි තැන් වල මේ ඇතුලේ බිඳින්නේ නෑ බිඳි බිඳි නොවෙනවා කියන කතාව නෙමෙයි මේ කියන්නේ. දැන් මෙහෙම කියන්න පුළුවන් ඒක එක තැනක බිඳෙනවා තව තැනක බැඳීම සකස් වෙනවා. කාලයක් යනකොට එහෙම වෙන හින්දානේ මහා කළු ගලක් වුණත් මේ එහෙම වෙන්න පුළුවන්. ඒ වුණාට එතන අනිත්‍යතාවය ගන්න ඒ අර්ථයෙන් නෙමෙයි. අර අපිට සම්පූර්ණයෙන්ම පේන කළු ගලේ බැඳීමක් තියෙනවා. ඒකත් එක්කම මේ තද ගතියක් තියෙනවා. අනිත් එක දැන් ඔය කළු ගලක් අස්සෙන් වුණ කිරණ යනවනේ. එතකොට ඒ කිරණ ගියාට අපි කළු ගල කියලා අපි හිතට ග්‍රහණය කරගන්න දේ තියෙනවනේ. අර කිරණ අපි අරමුණු කරන්නේ නැහැ වෙලාව. හරි. එතකොට මේ භාවනාවට එතන ඉඳගන්නේ අර යම් ඒකාකාරී රූපයක් යම් තැනක පැතිරිලා තියෙනවද? ඒ ටික තමයි අපි ගන්නෙ අරමුණට. තේරෙනවා. දැන් එකම තැනක රූප ගොඩක් තියෙන්න පුළුවන්. يعني එක රූපයක් ඇස්සේ තව රූප තියෙනවා. තිබ්බට දැන් හිතන්නකෝ ඕක X-ray කිරණ යනවා මේ ඇඟ ඇතුලෙන්. ඒතකොට එක රූපයක් ඇතුලේ තව දැන් මේක ඇස්සෙන් තව රේඩියෝ තරංගات යනවනේ. රූපහානි තරංගات යනවා. වෙනුවට දැන් අපි කොහොමද මේ රූපයක් වෙන් කරගන්නේ? මේක මේ රූපේ, මේක අර රූපේ කියලා. ඒක නෙමෙයි. අපි වෙන් කරගන්නේ ඒකේ ඒ මුළු පැතිරිලා තියෙන ප්‍රදේශයේ පුරාම එක ලක්ෂණයක් තියෙනවා. හරි. දැන් කළු ගලක කොහෙන් ඇල්ලුවත් එක ආකාරයේ තදගතියක් දැනෙනවා. එකම පාටක් පේනවා. ඒතර ඕක ඇතුලෙන් යන රේඩියෝ තරංග ගන්නකො ඕවේ තදගතිය වෙනස්. ඕකේ රස්නේ වෙනස්. ඒකේ පාට වෙනස්. හරි. එතකොට අපි යම් රූපයක් කියලා එකම තැනක රූප ගොඩක් තිබ්බත් ඕකේ අඤ්ඤමඤ්ඤ වශයෙන් ප්‍රත්‍යතාවය තියෙන්නේ අර ඒ කළු ගලට අදාළ බන්ධනේ සහ ඒ කළු ගලට අදාළ තදගතිය. තේරෙනවද? ඒක ඇතුලේ රේඩියෝ තරංග තියෙන්න පුළුවන්. ඒක නෙමෙයි මේ පට්ටානේ කියන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. ඒක වෙනස්. මම කියන්නේ හොඳට බලන්න කියලා. තේරුණා නේද? එතකොට මේ දැන් මේක ඇතුලේ රේඩියෝ තරංග අරව මෙවා තිබ්බට අපි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ලෙස හිතන්නේ ඒ ප්‍රතිවන ටික. ඒක අරකට එක්ක වියුක්තයි. සමහරට දැන් මෙතනම දිව්‍ය ලෝකේ රූප තියෙනවානේ. ඒ අපිට ගෝචර වෙන්නේ නැහැ, මුකුත් නැහැ. එතකොට මෙතන තියෙන තදගතිය යම් බන්ධනයකට ප්‍රත්‍ය වෙනවද? ඒ ටික තමයි එක යුනිට් එකක් වශයෙන්, එක ගණයක් වශයෙන් පිහිටන්නේ. එතකොට මේ පැතිරිලා තියෙන ප්‍රදේශයේ පුරාවටම ඒ ස්වභාවය තියෙනවා. ඒක නිසා තමයි අපි ඒක ඒ ටිකේ මේ හරිය තමයි මේ රූපය. මෙතනින් එහාට පොතක්, මෙතනින් එහාට කෝප්පෙ, මෙතනින් එහාට පීරසිය. මේ හරිය තමයි ගල. එහෙම ගන්නවනේ. එතකොට අපි ගන්නේ ඒකේ තියෙන ලක්ෂණය, පැතිරිලා තියෙන ප්‍රමාණය. ඒකම ආකාරයේ ලක්ෂණයක් තියෙනවනේ, එකම පාටක් තියෙනවනේ. මම ඉදත් කිව්වේ අපි රූප වෙන් කරගන්නේ මෙතනින් එහාට මේක කියලා. හරි. එතකොට කළු ගල කර පට්ටානේ කියන අර අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ඒවා අපිට මේ ගන්න පුළුවන් මේ අපිට පේන මේ දකින්දිම අරමුණේ සාමූහික වශයෙන් අරගෙන මෙහෙම මේ රූපේ යම් බැඳීමක් අපිට ඒක බැඳීම කියන එක අපි එතකොට හොඳට විදර්ශනා කරනකොට අපි වෙන එකත් එක්ක බැඳීමක් එක්ක ගන්නේ නැහැ සසඳලා. ඒකේ බැඳීම තමයි එතන තියෙන්නේ. තේරෙනවද? එනත වෙන
ලෝක වෙන රූපයක් තිබ්බත් ඒක සම්බන්ධ කරගන්නේ නැහැ අර අඤ්ඤමඤ්ඤපත්.
එහෙම ගන්නෙත් නැහැ. අනිත් එක ඒකේ බැඳීම නිර්වචනය කරන්න වෙන බැඳීමක් අල්ලගන්නෙත් නැහැ. කියන්නේ මේ වෙන තැනක තියෙන බැඳීම එතන රූපේ තියෙන බැඳීම. මෙතන තියෙන බැඳීම මේක. ඒතකොට මේ රූප බැඳීම ඒක දිහා බලලා ඒක අතගාලා ඒ අනුසාරයෙන් තමයි අපි මේ බැඳීම නිරණය කරගන්නේ. දැන් ඔය අනුකවාදෙදි කරන්නේ මොකද්ද? එහෙම නෙමෙයිනේ. බැඳීම කියලා ධර්මතාවයක් තියෙනවා. ඒක දානවා තැන් තැන් වලට. තේන? දැන් ඔය විදර්ශනා කරනකොට අපි සමහර විට අර එහෙම පටන් ගත්තට අන්තිමට අපි එන්න ඕනි ඒ වස්තුවට. ඒක එපමණයි. අර තථාගත කියන්නේ. ඒක එතනින්මයි මේ ඒ වස්තුවෙන්මයි බැඳීම අපි අර්ථ දක්වගන්නේ. ඒ වස්තුවෙන්මයි තදගති අර්ථ දක්වගන්නේ. ඒ වස්තුවම අරමුණු කරන එකෙන්මයි චිත්තචෛතසික අරමුණු කරන්නේ. ඔක්කොම උතන තියෙනවා. ඒක විදර්ශනායි ඒක හරි වැදගත් වෙනවා අන්තිමට. එහෙම නැත්නම් අපි අපේ හිතේ මතකයේ තියෙන බැඳීමකින් මේ වස්තුවේ බැඳීම අනිත්‍යතාවය හිතන්නේ නැහැ. අපේ හිතේ මතකයේ තියෙන පටවියක් එතකොට ඒව සංකල්ප වලට යනවා. අපි එන්නේ
වස්තුවමයි උපනිශ්‍රේ
කරගන්නේ. ඒ වස්තුවෙන්මයි අනික ඔක අරහිට මෙහෙට කඩලා ওই රූප එක පැත්තකට කඩාගෙන එක පැත්තකට නාම දාන
කඩාගෙන. කැමැති ආහාර ගැන හිතන කොට ගසන්නේ අර එතනම තියලා කැඳුනම තමයි ඒක නැති වෙන්නේ.
ඔව්. මේ
ආහාරේ මත ඒ ආහාරේම සීකරන කඩන එක නරක දෙන්නා කියලා හරියන්නේ
නැහැ. හරියන්නේ නැහැ. දැන් ඒක මතක් කරගන්න දැන් ආහාර සමුට්ටාන රූප ගන්න. දැන් ආහාරේ ඔන්න අපිට පේන ආහාරයක් තියෙනවනේ. අපි දකින මස් හරි මාළු හරි එළවලු හරි මොනවා හරි. ඒතර ආහාර සමුට්ටාන රූප කියන්නේ මොනවද? සාමාන්‍යයෙන් කියන්නේ කයේ කර්මඤ්ඤතාව. කයේ මෘදු බව. කයේ
ලහුතා.
ඕවා. ඒතර දැවුවත් අපිට දැනෙනවනේ. කය අද දැන් කෑම ගත්තට පස්සේ කර්මඤ්ඤය. ඊට පස්සේ කය මෘදුයි. ඊට පස්සේ කායික බලයක් තියෙනවා. හරි. කෑම ඒව තියෙනවනේ. ඊට පස්සේ කෑම ගත්තට පස්සේ ඇඟ ටිකක් රත් වෙනවනේ. හරි. ඒක රත් වෙනවා. දැන් අපිට හිතන්න පුළුවන් මේ ආහාරයේ තිබ්බා ආහාරය ගත්ත නිසා ආහාරයත් සමගම මේ රූප ටික සකස් වුණා. දැන් ඕක තව ටිකක් ප්‍රපංච කරලා හිතන්න පුළුවන් මෙහෙම. මෙම ආහාරය ගියා බඩට. බඩේට ඕක වියෝජනය වුණා. තේජෝ දාප්තිය. ඊට පස්සේ ඕකෙන් මොනවද හැදෙන්නේ? ලේ. ලේ යනවා දිගට දිගට.
ආහාර
සමුත්තර රූප කරා. ඔව්. එතකොට ලේත් ගිහිල්ලා ලේත් සෛල වලට ගිහිල්ලා එතනින් තමයි ආහාර සමුත්තරන රූපය හටගන්නේ කියලා. එතකොට ඒක වෙන්නේ ප්‍රපංචයක්. හරි. එච්චර අපි එහෙම අර ඇතුලේ වෙන ටික හිතන්නේ නැහැ. බුදුරණන්සේ කියපු විදියට හිතනවා. පට්ටානි තියෙන්නේ මේක ආහාර කියන්නේ මෙහෙම කබලින්කා ආහාරේ. කරන මේ මිනිස්සු ආහාරයක් ලෙස සලකන ආහාරය. එතකොට ඊළඟට ඒක ගත්ත නිසා හරි ඒක ඒ මොහොතෙම කියලා හිතාගන්න යන්නේ නැහැ මෙතන. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ සරල දෙයක් කියන්නේ. ආහාරය නිසා ආහාරය යම් වෙලාවක ශරීරයට ලැබුණද ආහාර කෘත්‍ය සැප වුණාද අර කර්මඤ්ඤතාව ඇති වුණා. බලය ඇති වුණා. ඇඟේ රත් වීමක් සිද්ධ වුණා. ඒකෙදි අපි කාලය සලකන්නේ නැහැ. හරියටම කොයි වෙලාවෙදද වුණේ හරියටම කොතනින්ද මුනේ කියලා කියන්න යන්නේ ඒවා තමයි ওই ටී කාවල සමහරව ප්‍රපංච කරන්නේ. ඒවා ඊට පස්සේ මෙතන අංශුවෙන් අංශුවට කියන්න යනවනේ. එහෙම එකක් ත්‍රිපිටකේ නැති එකයි. ඒක අදාළ නැහැ මොකද ඒවා ප්‍රපංච. ඒවා යන්නේ රසායන විද්‍යාවකට. ඒවා ඉගෙන ගන්න ඕන නම් ඔය අපේ පුත්වලට වඩා රසායන විද්‍යාව පුත්වල ඒක හොඳට තියෙනවා. තේරෙනවද මං කියපේක? ඒවා තියෙනවා. ඉතින් අර ඒක නිසා තමයි මේකේ වෙලාවක් කියන්න බැරි. එහෙම දෙයක් හිතන්න කියලා බුදුරණවහන්සේ ඒ කියන්නේ පෙන්වන්නේ නැති නිසා ওই පූර්වේජාත ප්‍රත්‍යකතා ওই රූප රූප අතර සම්බන්ධෙදි දක්වන්නේ නැහැ. දැන් උත් සමුට්ඨාන කියලා ගත්තේ අර මුල් අවස්ථාව කියලා මම කිව්වනේ. එතකොට දැන් එහෙම නැත්නම් ආහාර සමුට්ඨාන කියලා ගන්නෙ ඒ වෙලාව සම්බන්ධයෙන් නෙමෙයි. කියන්නේ යම් කිසි ආහාරයක් නිසා නැන් කයේ නැගී ආ රූප. එච්චරයි ගන්න. ඒක සරලව ගන්න. එතකොට ඒක විඳ කෙලිම අපි අනිත්‍යතාවය ගන්නවා දෙකක් අරන්. ආහාර හට ගැනීම අර කයේ බලය හට ගැනීම. ආහාරය නැත්තම් කය ශය වෙලා යෑම. එතනින් අනිත්‍ය සංඥාවක් මතු කර ගන්න බැයිද? පුළුවන්. අපි මේ දෙක අරගෙන හිතෙන් ගන්නවා. ආහාරය ඇති විට කය හොඳට මස් දාලා ආහාරය නැති වුණොත් අප්‍රිකා ළමයි වගේ කය හීනි වෙලා යනවා. ඒතර එතනින් කෙලින්ම අනිත් සංඥාවක් එනවා. නෝ. ඉතින් එහෙම නැතුව අර ඒකේ මැද අවස්ථා ටික ප්‍රපංච කරන්න යන්න එපා. මේ ආහාරයෙන් ලේ හට ගන්නවා. ලේ හටගෙන එයින් එතන හරදිගේ යනවා. එතනින් එතනින් ගිහිල්ලානේ අන්තිමට ගන්න වෙන්නේ හරියටම අර සෛලට සෛල සම්බන්ධ වෙන තැන. එතකොට අන්තිමට මේ ජීවිතය අදාළ නැති එකක් හිතාගෙන හිතාගෙන ගිහිල්ලා. තේරෙනවනේ? මොකද එහෙම ත්‍රිපිටකේ අපිට සරලව ගන්න තියෙන කියලා නැහැ නේද? ආහාරය කියලා අර්ථයක් වෙලා තියෙන්නේ මොකක්ද? යම් ජනපදයක යම් ප්‍රදේශයක යම් මිනිස්සු මස් මාළු ඒවා මේ යම් ආහාරයක් උගුරෙන් ගෙලලා මේ දතින් හපලා උදරය පළල් කරන යම් දෙයක් වේද ආහාර ලෙස සලකන යම් දෙයක් වේද මේ තමයි කබලින්කාර ආහාරය. ඒ වාක්‍යෙම යටින් තියෙනවා යම කෝජාවකින් සත්වය යැපේද කියලා. ඒක තමයි කබලින්කාර. ඒ ඒ ඒ ඒ අර ඕජා කියන වචනින්ම මම එදා පැහැදිලි කළා දුන්නේ. යම කෝජාවකින් සත්වය යැපේද කියලා තියෙන හින්දම මොකක්ද ඒකෙන් ගම්බි වෙන්නේ? ආහාරය කියලා අර්ථ දක්වන්නේ ඕජාව නෙමෙයි කියන එක. මේක ඕජාවෙන් එක කියන්න දෙයක් නැහැ නේ තේරෙනවද? යම කෝජාවකින් සත්වය යැපෙනවද? ඒ කබලින්කා ආහාරය කියන්නේ අර මුළු අර්ථ දක්වීමමයි. එතකොට ගන්න. එතකොට දැන් ත්‍රිපිටකය බලන්න ඔය රූප ටික හැම අර අර ඒවා අපි වර්ධීට දකින්න ගොඩක් ඒවා. බන්ධනත්තන් රූපස්ස කිව්වහම වෙන එකක් හිතාගෙන. මේ ශාරීරියේ බන්ධනයක් ගැන හිතන්නේ. එතකොට පඨවි කියන එක කියලා තියෙනවා මේ යම් රූපයගේ කර්කශ බවක් වේද? සරලව ගන්න පුළුවන් මේ රූපේ තද ගතියක් වේද කියන එක. මොකද ඔක අනිත් වැදගත්ම දේ තමයි රූපවල අපි දැන් අනිත්‍යතාව බලාගෙන බලාගෙන ගිහිල්ලා අපිට වැටහෙන වැටහෙන මේ ජීවිතයේ ජීවත් වෙන අරමුණු වන හැම රූපයක්ම අනිත්‍යතාව අපිට ප්‍රකට වෙනකොට ඊට පස්සේ ඔතන මේ කාලය කියන සංකල්පයෙන් අපිට මිදෙන්න පුළුවන්. එහෙමයි. කාලය තියෙන්නේ මේ නිත්‍ය වශයෙන් රූප තියෙනවා සලකනකොට. එතකොට රූපයක් හැමතිස්සෙම, ඒ කියන්නේ රූපය හැමතිස්සෙම වෙනස් වෙමින් අන්තිමට වෙනස් වෙලා නැත්තටම නැති වී යනවා කියන අදහසට එනකොට මෙහෙම රූපයක් නිකන් එක මට්ටමක පොඩ්ඩක් තියෙනවා, ඊට පස්සේ අඩු මට්ටමක තියෙනවා. ආයි ටිකක් අඩු මට්ටමක තියලා ඊට නැති වෙලා යනවා. ඒවට අපි කියනවා ඩිස්ක්‍රීට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. එහෙම නෙමෙයි. ඒකට හරි වචන ඇනලොග්. මේ අර පවතිද්දි ඇනලොග් මේ හට ගැනීම නැති වෙද්දි ඩිස්ක්‍රීට් කියලා ඔකට කියන්නේ. ඔව්. මේ සංතති නෙමෙයි. දැන් ඔය ප්‍රශ්නයක් තියෙනවනේ මේක ඇනලොග්ද ඩිජිටල්ද කියලා. මේ රූප සම්බන්ධයෙන් ඇත්තටම ඕක දෙකම තියෙනවා. හට ගැනීමේදී ලෝක ඩිජිටල් පවතිද්දී ඇනලොග්. ඒ කියන්නේ හැම මොහොතේම වෙනස් වෙනවා. හරිද? භංගෙකුත් තියෙනවා. ඒ කියන්නේ නිකන් වෙනස් වීම විතරක්ම නෙමෙයි. භංගෙකුත් තියෙනවා. අතරමැදදී වෙනස් වීමක් තියෙනවා. එතකොට හැමදේම අනිත් ලෙස දකින්නවා නම් මේක වේගෙන් බිඳිනවා, මේක හිමෙන් බිඳිනවා කියලා කතාවක්
නෑ.
මේ ඒක ආර්ථයක් නෑ. ඒ කියන්නේ කොහොමවත් වෙනස් වෙනවා නම් ඒ වෙනස් වෙලත් නැති වෙලා යනවනම් යම් රූපයක් අපිට එහෙම හිතෙනවනම් අපිට හිතෙන රූපත් එහෙම වෙනස් වෙලා නැති වෙලා යනවනම් එතන අකාලික කියන සංකල්ප මේ ධර්මතාවය
මතුවෙනවා.
ඉතින් අර මේ බින්දි 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 සනිකෝ බින්දිනවා දකින්න එක නෙමෙයි එතන වැදගත් වෙන්නේ. මොකක් අරමුණු වුණත් වෙනස් වෙනවා කියන එකයි බින්දිලා යනවායි කියලා දකින්න එක. කියන්නේ
වෙනස් වෙනවා
මේක අවසන් වෙනවා. ඔය දැන් යමක් යමෙක් කියනෝනේ යමක් සීග්‍රයෙන් බිඳිනවා දකින්නවා කියලා. එයා ඒ කතාව කියන්නේ යම් නිත්‍ය සංඥාවක් අල්ලගෙන. යා මේ කාලය කියන දෙයක් නිත්‍ය සංඥාවෙන් අල්ලගෙන තමයි එයා සීග්‍ර කතාව කියන්නේ. තේරලා කියන්නේ සීග්‍රයි කියලා කියන්න වෙන්නේ වෙන දෙයකට සාපේක්ෂව වෙන දෙයකට සාපේක්ෂව තමයි අපි යමක් සීග්‍රයෙන් යනවා හිමින් යනවා කියලා
කියන්නේ.
එතකොට මේක ඉක්මන් ටික්මන්ට බිනි බිදි යනවා කියන එක ගොඩක් අය කියන්නේ.
එකක් තියෙනවා ඒක තමයි එහෙම වෙන්නේ.
ඒක තියෙද්දි අරක බින්දෙනවා. එතකොට ඔය සීග්‍රයෙන් පොරිපිපෙන මොකද්ද මොනවාද? තලයට කබල බින්දෙනවා වගේ කියලා නේද කියන්නේ?
ඈ පොරිපොරි
පොරිද? තලයට නේද කබල බින්දිනවා වගේ. මේ
ඒ අබයට සමිනා.
ආ අබයට කබල
බින්දිනවා.
ඔව් අනේ. ඒ සීග්‍රකතාව එන්නේ අර මේ එක එක කොටහක් නිත්‍ය සංඥාවෙන් ඇල්ලුවාම පරිසරය ගන්නවා අනිත්‍යයි කියලා. ඒ පරිසරය ඇතුලේ තියෙන අර පොරියට බින්දෙනවා. ඔක්කොම අනිත්‍ය නම් කාලයක් ගලපන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඈ තේරෙනවද මං කියන්නේ? කාලයක් ගලපන්න බෑ. හැමතිස්සෙම ඇතිවීමක් නැතිවීමක් නැහැ කියන එක තියෙනවා. ඒ වෙනස.
ඒකට සාපේක්ෂව ගන්න
බෑ. බෑ බෑ. එතකොට අපිට වැදගත් වෙන්නේ බින්දෙන වේගෙ නෙමෙයි. අපිට ඒක අනිත්‍ය ලෙස වැටහෙනවා නම් අපිට ඒක කරේ ඇල්මක් හටගන්නේ නැහැ. වේගෙ වැදගත් නැහැ. මේ ඇල්ම හටනගන්නේ අර ආකාරයට. එතකොට එතෙන්දි කාලය කියන එකක් අර්ථ දක්වන්නේ අකාලිකයි. හැබැයි ඒකට කොටහක් අනිත්‍ය දැකලා බෑ. ඔක්කොම අනිත්‍ය ටික ටික හුරු වෙන්න ඕනේ.
දැන් මම කියලා කෙනෙක් ඉන්නවා, තව එකක් තියෙනවා, එහෙම බලපුවම තමයි ඔක එහෙම වෙන්නේ.
ඔව්. ඒවත් බලපන්. ඒවත් නිත සංඥා තියෙනවානේ. ඒකයි අර සමහර ස්වාමීන් වහන්සේලාට මෙහෙම මේ අර රූප පොඩි කතාවක් නෑ. ඒ කියන්නේ සාමාන්‍ය අර්ථයෙන් එන රූපවල අනිත්‍ය ස්වභාවය දැකලා ත්‍රහත් වෙන්න පුළුවන් කියන්නේ ඒකයි. ඒ රූප කියන එක එකිනෙකා තමයි තමන්ගේ ස්පර්ශ වෙන හැටියට තමයි රූප කියන ගමේ
උපාදානය
කියන්නේ. ඒ උපාදානය නෙමෙයි. එයා ඒ රූපේ පරිග්‍රහණය කරන්නේ. දැන් මේ දොර ගත්තොත් ඔන්න අපිට මුළු දොරම අරමුණු වෙනවා. ඊට පස්සේ මං කිව්වොත් අන්නට ධාරි දිහා බලන්න කියලා. ඊට පස්සේ දැන් පළු දෙකක් අරමුණු වෙනවා. එතකොට අපි දෙවෙනි අවස්ථාවේදී ස්පර්ශ කළේ ධාරිත් එක්ක පළු දෙකක් හැටියට. මුලින් ඔක්කොම ස්පර්ශ කරගත්තා. ඒ වගේ ඒ මොහොතේ එක එක්කෙනා දැන් පොඩි කුරුමිනියට එයාගේ ඇහැට පේන මානෙට එයා ස්පර්ශ
කරනවා.
එතකොට එයා සමහරට අපිට පේන රූපයක් එයාට එක අරමුණු කරගන්න බෑ ඒක එයාට. දැන් අපි සමහරට කළු ගලක අපි උඩ කොටස දැකලා පොළොවේ යට කොටස අපිට ස්පර්ශ වෙන්නේ නැහෙනේ. අපි ඒක නිසා අපි හිතා ගන්නවා මෙන්න මෙච්චරක් ගල තියෙනවා කියලා. සමහරට ওই ගල ඇතුලේ කළු ගල නෑ, වෙන මොකක් හරි ගලක්
තියෙනවා.
අපි එනකොට හිතාගත්තේ හැමතැනම කළු ගල තියෙනවා කියලා. එතකොට ඔක බලපානවා අපි ස්පර්ශ කරන විදිය අනුව. නේද? අපි ඒක ගැන අත්දැකලා තියෙන විදිය අනුව. එතකොට ඒ රූප මේ ගණ්ඩෝනි මොකක් වුණත් අනිත්‍යයි කියන අර්ථයට තමයි එන්නේ. ඒකට අර හේතුඵල සම්බන්ධය ගලපන්නේ සරල විදිහට. අර දැන් කළු ගලක ගණ්ඩ වෙන්නේ කළු ගලක් මෙහෙම කවදා හරි බිඳිලා යනවා අවුරුදු 1000කින් පස්සේ ඒ කතාවක් නෙමෙයි. සැනේකින් බිඳිනවා කියන එක නෙමෙයි. මොකද්ද ගන්නේ? කොහොමද ගන්නේ? ඒකේ යම් ස්වභාවයක් Tamanට අරමුණු වෙනවද?
ඒකේ
හේතුඵල ගලපනවා. මේකේ බැඳීම තියෙනකන් තද ගතිය තියෙනවා. අන්තිමට Tamanට තේරෙනවා මේ එහෙමනම් මේක මෙතන වෙනස් වීමක් තමයි තියෙන්නේ. මෙතන නිශ්චිත නියත දෙයක් නෙමෙයි. හැමති මේ කියන්නේ කිනක අතර අන්තර් සම්බන්ධයක්. ඒතොර කවදා බින්දෙනවද, ශනික බින්දෙනවද කියන එක භාවනාවේ එහෙම වැදගත් දෙයක් නෙමෙයි ඒක. ඒක තේරෙන්නේ ඔක්කොම අනිත්‍ය දැකලා ලං වෙනකොට. අර පෙරදි සංකල්ප වලට ගියාම තමයි දැන් කවුරුර හිතුවොත් මං නිවන් දකින්නම් කළු ගලේ නේද? මේ එක්ක ශනික බින්දීමක් දකින්න ඕනි හරි. ඒක වැරදි පාරවල්. අමග්ග මොකද්ද?
මග්ග
නෙමෙයි අමග්ගේ ඥානෙ. ඒක හරි. මේ මග්ගමග්ග ඥානය කියලා තියෙන සමහර මේ ඒකට ඒක නෙමෙයි ඒක වෙන වෙනම විස්තර කරන්නේ. මම නම් කියන්නේ ඒක තමයි මේ මග්ගමග්ග ඥානය. ඔය අනිත්‍ය වඩන හැටි තේරුම් ගන්න එක කියලා. මේ කියලා අරවැයන් යන්නේ වෙන කතාවකට වෙන පැත්තකට. අපි එන්න ඕනේ දැන් රූපවල ගණිද්දී අපි එන්න ඕනේ මේක අපිට දැන් ස්පර්ශ වුණා. එතකොට ඒ රූපයක් අපිට ගොනු වුණා. එතකොට තමන් ඒ රූපේ ගොනු වෙන්න තමන් ඒකට අතීත අත්දැකීම් බලපාන මේ රූපේ මෙහෙම ගොනු වුණේ අපි දන්නවා මෙතන මෙච්චර තද ගතියක් මෙහෙමයි කියලා. අන්තතාවයට යන්නේ අපේ ඒ අත්දැකීම ආයි ඇතුළට බැහැගෙන. ඒක තේරුණා නේද? එතකොට රූප ගැන මොනවාද සමුට්ටාන කියන එකේ අදහස ඒකයි. එතකොට ඒ සමුට්ටාන කියන එකෙන් අපිට ගන්න පුළුවන් කුළු ගන්නන හේතුඵල න්‍යාය. මේ ඇතිවිත මේ උට්ටානේ වුණා. නැත්තන් නැහැ. ඉතින් ගොඩක් තියෙන්නේ ආහාර සමුට්ටාන. ඒක තමයි මේකේ තියෙන්නේ කයි. දැන් සමහර අයගේ ඇස් ලස්සනයි. ඒ වෙවිල නේ මුල් කාලේ කර්ම ශක්තියෙන් හැදුණු ආකාරය. නමුත් දැන් පවතින්නේ ගොඩක් ලේවල බලෙන්. ඒ වෙවිල ආහාරයි. ලේන හරියක් කැපුවොත් එහෙනම් දුරල මේ ඒක හින්දා තමයි පූර්ය ජාත ප්‍රත්‍යක් ඔය උතු සමුත්තාන වල කියන්නේ නැත්තේ. මේ පූර්ය ජාත කියන්න තරම් එහෙම පොඩි පොඩි සිව් මට්ටමේ නෙමෙයි ඔය සිතුවිලි වලට ඔය අනන්ත සමනන්තර කතා කතා කළාට රූප වලට එහෙම කතා කරන්නේ නැහැ. රූප වලට පූර්ය ජාත ප්‍රත්‍යක් කියන්නේ නැත්තම් පැහැදිලිවම උතු සමුට්ටාන රූපයකට කියන්නේ නැහැ නේද? කියන්නේ උතු සමුට්ටාන කියලා අපි කියනවනේ. ඒතර ඒකෙන් ගොන්න කියනවා තේජෝ ධාතුවක් අෂ්ටක කලාපයක තියෙන තේජෝ ධාතුවක් තාණප්පත්ත තේජෝ ධාතුවක් ඒකේ ස්ථිතියට පැමුණුනහම වෙනත් සුද්දෂ්ටකයක් නිර්මාණය කරනවා කියන්නේ. ඒතකොට අපිට පේනවා මුල් සුද්දෂ්ටකේ පෙර ඉපදිලා පසු සුද්දෂ්ටකේ ඒකෙන් ජනනය කළා. එහෙනම් ඒ ප්‍රත්‍යවීම පූර්ය ජාත ප්‍රත්‍යයක එන්න ඕනේ. මේ එහෙනම් කියන්නේ තේජෝ ධාතු අපි හිතමු අනෙක් ධාතුයේ මේ බන්ධණයට පූර්ය ධාත පච්චේන පච්චයෝ කියලා එහෙම පဋාණ ප්‍රකරණය කොහෙවත් නැහැ. ඊළඟට මේ පဋාණේ නැහැ මේ රස පဋාණේ තියෙනවා න පූර්ය ජාත ප්‍රත්‍යෝ කියලා. කියන්නේ පූර්ය ජාත ප්‍රත්‍ය නොවි හටගත් දේවල්. මේ ඒවටත් තියෙනවා මේ රූප. ඒ කියන්නේ රූප දැක්කලා තියෙනවා මේක ප්‍රෝජය පූර්ය ධාත ප්‍රත්‍යයක ප්‍රත්‍යය නෙමෙයි මේක හටගත්තේ. ඉතින් උත්තු සමුට්ටාන නම් එහෙම කියන්න බෑනේ පූර්ය ධාත ප්‍රත්‍යෙන්නේ. දැන් සාමාන්‍ය රූප වලට දාන්නේ අත්ති අවිගත සහජාත නිස්සය. එක චතර මහා භූතයක තියෙන එක ධාතුව කනිත් ධාතුන් වලට ප්‍රත්‍ය වෙන්නේ අත්ති ප්‍රත්‍යෙන් අවිගත අඤ්ඤමඤ්ඤත් වෙනවා. වගේ මතක මේ නිස්සය ප්‍රත්‍ය ওই ටිකෙන් තමයි වෙන්නේ. උපාදාය රූපයන් වලට ඒත් එහෙම යත්ති අවිගත සහජාත ඒ ආකාරයෙන් සමහර රූප තියෙනවා. ඉන්ද්‍රිය පත්‍යෙන් ප්‍රත්‍ය වෙනවා ජීවිත ඉන්ද්‍රිය රූපේ ගත්තොත්. ඊට පස්සේ ආහාර ප්‍රත්‍ය තියෙන උපස්තම්බණය කරනවා කියලා එහෙම දක්වලා තියෙනවා. ඉතින් ඔන්න ඔහොම අපිට පුළුවන් රූපවල හේතුඵල න්‍යායන් ඒ අභිධර්මයේ පැත්තෙන් වුණත් ගිහිල්ලා ටික ටික ප්‍රගුණ කරන්න. ඒකත් පච්චේ පරිග්ගහේ පඤ්ඤා අර විපස්සනා ඥානවල ඒකට ධර්ම සංගණිත ප්‍රකරණේ රූපාර්ථ දක්වලා තියෙන ටිකේ මේ අපේ ජීවිතයට සම්බන්ධ කරලා තේරුම් ගන්න ඕනේ. නේද? නැත්තම් වැඩක් වෙන්නේ නැහැ.